ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
දෙදහස් දහනමය වසර දෙසම්බර් මාසයත් එළමිලා ඉවරයි. විශේෂම මේ අවසාන මාසේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතුවී තිස්සා බලන්න අපි සූදානම් වෙන්නේ සුපුරුදු විදිහටම අපේ සිකුරාද දවසේ SBS සිංහල වැඩසටහනෙන් අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්නව. අයිබෝන් සුබෝදසනක් රංගන.
අයිබෝන් මදුර සුබෝදසනක්.
හොඳයි රංගන, අපි අපේ කතාබහ ආරම්භ කරමු ක්‍රිකට් ක්‍රීඩාවෙන් නැතුව මෙවර සාක් ක්‍රීඩාවෙන්. විශේෂයෙන්ම දකුණු ආසියානු ක්‍රීඩාවල ආරම්භ වුණා පසුගියදා නේපාලයේ. මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව විශේෂම ශ්‍රී ලංකාවේ දක්ෂකම් පිළිබඳව අපි දැනගමු.
මදුර 13 වෙනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පසුගිය ඩිසెంబර් 5 වෙනිදා නේපාලයේ කත්මන්ඩු නුවරදී ආරම්භ වුණා. සඳහන් කරන්නට ඕනේ නේපාලයේ කත්මන්ඩු නුවර මේම තරඟාවලිය සඳහා සූදානම නම් ඉතාමත්ම පහත් මට්ටමකයි තිබුණේ. ඒ වගේම ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තොත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා බලධාරීන් මේ තරඟාවලියට ශ්‍රී ලංකාවේ සූදානම සම්බන්ධයෙන් ඉතාමත්ම පහත් මට්ටමක තමයි තිබුණේ. මෙහි ප්‍රධානතම චෝදනාව එල්ලවන්නේ ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා කණ්ඩායම තරඟාවලිය ආරම්භ වීමට පෙර නේපාලයේ කත්මන්ඩු නුවරට පැමිණියා. නමුත් ඔවුන්ට නවාතැන් ගැනීමට හෝටලයක් සොයා ගැනීමට හෝටල් 3කට පමණ පයින්ම ගමන් කිරීමට සිදු වී තිබුණා. මේ සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන වගේම ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන්නට වුණා. මේ ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. තරඟාවලිය ආරම්භ වන්නට දින කිහිපයකට පෙර ක්‍රීඩා බලධාරීන් කත්මන්ඩු නුවරට පැමිණ සිටියා. ඔවුන් මේ සම්බන්ධයෙන් කිසිවක් සොයා බලා තිබුණේ නැති තත්ත්වයක් තමයි අපට මෙහිදී වාර්තා කරන්නට තිබුණේ. කෙසේ වෙතත් බොහෝ වේලාවක් රස්ති අඩුවීමෙන් පසුව තමයි මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවාතැන් ගැනීමට හෝටල් පහසුකම් හිමි වී තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට ඕනේ. ඒ වගේම සමාරම්භක උළෙල ආරම්භ වීමට පැය කිහිපයක් යනතුරුත් ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නිල ඇඳුම පවා හිමි වී තිබුණේ නැහැ. මේ වැනි ඉතාමත්ම සංවිධානයෙන් අඩු තත්ත්වයක් තුළ තමයි මෙවර 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ආරම්භ වුණේ. නමුත් සඳහන් කරන්නට ඕනේ මේ සියලු තත්ත්වයන් යටතේ පළමු දිනේ නිමාවට පත්වන විටම ශ්‍රී ලංකාව සමත් වුණ රන් පදක්කම් 3ක් හිමි කරගන්නට. පළමු රන් පදක්කම මෙවර හිමි කරගත්තේ ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් එම්.පී. රණුක සුඩකයා. ඒ වගේම කාන්තා දීපයාම ඉසව්වෙන් ඉරංගා දුලක්ෂිත් රන් පදක්කමක් හිමි කරගන්නට සමත් වුණා ශ්‍රී ලංකාව වෙනුවෙන්. කාන්තා දුරපැනීම ඉසව්වේ තාරංගි සිල්වා රන් පදක්කම හිමි කරගන්නා විට එම ඉසව්වේ රුදි පදක්කම අංජානි පළුවන්ත ක්‍රීඩිකාව හිමි කරගත්තා. ඒ වගේම හිමාෂ ඒෂාන්ට මලල් ක්‍රීඩා ඉසව්වන්ගෙන් බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටියා. දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත් වේවි කියලා. නමුත් ඉතාමත්ම තීරු තරගයකින් පසුව මාලදිවයින් ක්‍රීඩකයා හමුවේ ඔහු පරාජයට පත් වුණා. එයනෝ රුදි පදක්කමෙන් සෑහීමකට පාත්වන්නට මෙවර හිමාෂ ඒෂාන්ට සිදු වුණා. නමුත් සඳහන් කරන්න ඕනේ මලල් ක්‍රීඩාවෙන් ඉතාමත්ම සුවිශේෂී දෙයක් සිදු වුණා. ඒ තමයි මීටර 1500 කාන්තා ඉසව්වේ රන් පදක්කම නිලානි රත්නායක ක්‍රීඩිකාව හිමි කරගත්තා. පළමුව මේ තරඟාවලිය සඳහා නිලානි රත්නායක ක්‍රීඩිකාව සුදුසුකම් ලබා සිටියේ නැහැ. නමුත් අවසාන වශයෙන් හිරුණි විජේරත්න ක්‍රීඩිකාව තමන්ගේ මීටර 5000 ඉසව්ව ලබා දුන්නා. නැතිනම් ප්‍රධානය කළා නිලානි රත්නායක වෙත. ඒ අනුව තමයි නිලානිට අවස්ථාව උදා වුණේ මෙවර තරඟාවලියට එක්වන්නට. ඒ වගේම මීටර 1500 ඉසව්වට සහභාගී වන්නට අවස්ථාව ලැබුණේ අවසාන මොහොතේ නිමාලි ලියනාරච්චි ක්‍රීඩිකාව අනතුරකට ලක්වීමෙන් මේ තරඟාවලියට සහභාගී වූයේ නැහැ. එනිසා තමයි නිලානිට අවසන් මොහොතේ මීටර 1500 ඉසව්ව නියෝජනය කරන්නට අවස්ථාව ලැබුණේ. ඒ අනුව ඇය එම ඉසව්වේ රන් පදක්කම හිමි කරගන්නටත් සමත් වුණා. මේ සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ ඊයේ දිනේදී පිහිනුම් තරඟ ආරම්භ වුණා. මෙහිදී ශ්‍රී ලංකාව දක්ෂතා දක්වන්නට සමත් වුණා. මේ පිහිනුම් තරඟ ඉසව්වන්ගෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් මැතිව් අබේසිංහ පළමු දිනේදීම රන් පදක්කම් 3ක් හිමි කරගත්තා. මීටර 100 සහය පිහිනීමේ ඉසව්ව වගේම මීටර 200 නිදහස් ආරි ඉසව්ව මීටර 100 සමනල ආරි ඉසව්වෙන් ඔහු සමත් වුණා. පළමු දිනේදීම රන් පදක්කම් 3ක් හිමි කරගන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීටර 100 වැඩි කිරීම 4 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම හිමි කරගත්තා. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මීටර 100 වැඩි කිරීම 4 නිදහස් ආර පිරිමි ඉසව්වේ රන් පදක්කම හිමි කරගත්තා. ඒ වගේම ඊයේ දිනේදී වූෂු ඉසව්වන්ගෙනුත් ශ්‍රී ලංකා කාන්තාවන් එක් රන් පදක්කමක් ශ්‍රී ලංකාවට හිමි කර දෙන්නට සමත් වුණා. මේ පිහිනුම් තරඟ ඉසව් පිළිබඳව කතා බහ කරන්නටම ඕනේ. ශ්‍රී ලංකාව තවත් පදක්කම් කිහිපයක්ම අද දිනේදී මේ පිහිනුම් තරඟයන්ගෙන් හිමි කර ගැනීමට ඉඩ තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ. වගේම තරඟාවලියේ මල් ක්‍රීඩා ඉසව් කිහිපයක් ඊයේ දිනේදී පැවැත්තුණා. ඒදී ඉසව්වේ රන් පදක්කම හර්ෂණී ප්‍රබෝධක් ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවට හිමි කර දුන්නා. මිත්‍ර 400 කාන්තා ඉසව්වේ රන් පදක්කමත් ශ්‍රී ලංකාවට හිමි වුණා. දිලිෂි කුමාර් සිංහයි එදී රන් පදක්කම හිමි කරගත්තේ. මේදී සඳහන් කරන්නට ඕන කාරණාවක් තිබෙනවා. ඒ තමයි නදීෂා රාමනායක ක්‍රීඩිකාව තමයි මිත්‍ර 400 ඉසව්ව නියෝජනය කිරීමට නියමිතව තිබුණේ. නමුත් නේපාලයේ කත්මන්දු නුවරදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකුට ඩෙංගු උණවැල දී තිබුණා, රෝහල්ගත කර තිබුණා. නදීෂා රාමනායක ක්‍රීඩිකාවත් මේ අතරින් රෝහල්ගත කළ ක්‍රීඩිකාවක්. ඇය වෙනුවට තමයි දිලිෂි කුමාර් සිංහ අවසන් මොහොතේ මිත්‍ර 400 ඉසව්වට නම් කෙරුවේ. නමුත් ඇය සමත් වෙනවා රන් පදක්කමක් ශ්‍රී ලංකාවට හිමි කර දෙන්නට. මිත්‍ර 400 පිරිමිසව්වෙත් රන් පදක්කම අරුණ දර්ශන හිමි කර ගන්නවා. ඒ අනුව අරුණ දර්ශන දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා බවට මෙවර තේරී පත් වුණා. කාන්තා මිත්‍ර 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙත් රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමි කර දෙන්නට. ලක්ෂිකා සුගන්ධි ක්‍රීඩිකාව සමත් වුණා. ඒ අනුව සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකාව මලර් ක්‍රීඩාව පැතිරුත් ඉතාමත්ම ඉහළ දක්ෂතා දක්වන්නට දේවන විට සමත් වී තිබෙනවා. මදුර ක්‍රිකට් ක්‍රීඩාවෙත් ශ්‍රී ලංකාව සුවිශේෂී දක්ෂතාවක් දක්වන්නට සමත් වුණා. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවෙන් මාලදිවයින් කණ්ඩායම ලක්ෂ 249කින් පරාජිත පත් කළා ශ්‍රී ලංකාව එක තරගයකදී. එදී ශ්‍රී ලංකාව ලක්ෂ 279ක් ලබා ගත්තා. පිළිතුරු ලෙස මාලදිවයින් ලබා ගත්තේ ලක්ෂ 30ක් පමණයි. ඒ අනුව තමයි ලක්ෂ 249ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි කරගත්තේ. අංශිතා මාධවි පන්දු 47ක් තුල ඒකවත් ලකුණු 106ක් ලබා ගන්නට සමත් වුණා. ඒ අනුව තරඟාවලියේ ඊයේ දිනේ නිමාවට පත්වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගන්නට ඉන්දියාව සමත් වුණා. රන් පදක්කම් 62ක් සමගින් සත්කාරක නේපාලයේ රන් පදක්කම් 36ක් සමගින් දෙවන ස්ථානයේ සිටිනවා. ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයේ සිටින්නේ රන් පදක්කම් 17ක් සමගින්. ඒ වගේම රිදී පදක්කම් 35ක් සහ ලෝකයේ පදක්කම් 55ක් හිමි කරගන්නට ශ්‍රී ලංකාව මේ වන විට සමත් වී තිබෙනවා. සමස්ත පදක්කම් 107ක් සමගින් තමයි ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයේ සිටින්නේ. එක් අවස්ථාවක ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයේ තමයි සිටියේ පදක්කම් සටහනේ. නමුත් පිහිනුම් තරඟ ආරම්භ වීමත් සමග ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ නැවතත් ලබා ගන්නට සමත් වුණා. අද දිනේදී අතිවිශේෂී පදක්කම් බලාපොරොත්තු කීපයක් තිබෙනවා. ඒ තමයි බරයිසිලීමේ ක්‍රීඩාවෙන් චින්තන ගීතල් විදානගේ වගේම ඉන්දික දිසානායක තරඟ බිමට පිවිසීමට නියමිතයි. එය අනුව ශ්‍රී ලංකාව තවත් රන් පදක්කම් කිහිපයක් අද දිනේදී හිමි කර ගැනීමට නියමිත බව තමයි බොහෝ දෙනා බලාපොරොත්තු වන්නේ.
හොඳයි, සාක් ක්‍රීඩාවලින් අපි හැරෙන්නේ දැන් ක්‍රිකට් ක්‍රීඩාවට. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ බාලගිරි දෝෂයට ලක්විය තිබුණු ප්‍රධාන පුහුණුකරු ධුරය පිරවීමේ ඒ කාර්යභාරය නිම වී තිබෙන ආකාරයක් තමයි අපිට පෙනියන්නේ. ඒ අතරතුරේදී අපි කැමති රංගන මේ අලුත් පුහුණුකරුවා සමග ශ්‍රී ලංකා පෙළේ ඉදිරි පාකිස්තාන සංචාරය සඳහා සූදානම පිළිබඳව දැනගන්නට.
සවස තමයි මදුර මේ නිල මාධ්‍ය හමුව පැවැත්වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ඇතුළු පුහුණුකාරයන් මණ්ඩලය පිළිබඳව නිල වශයෙන් මාධ්‍යයට දැනුවත් කළා. මිකියාත තමයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස සාකච්ඡා කරන්නේ. ග්‍රෑන්ඩ් ක්ලබ් ශ්‍රී ලංකාවේ පිටිකරන පුහුණුකරුවා වගේම ඒ කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස පත් කර තිබෙනවා. ඒ සමගින් රොයි ඩයිස් මහතාගේ එම කාර්යභාරය නිමවට පත් වී තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ. ඩේවිඩ් සේකර් තමයි ශ්‍රී ලංකාවේ නවතම වේග පන්දු පුහුණුකරුවා බවට පත් කර තිබෙන්නේ. වගේම ෂේන් මැක්ඩමට් තමයි පන්දු රැකීමේ පුහුණුකරුවා ලෙස පත් කර තිබෙන්නේ. මෙන්න මේ පත් කිරීම තමයි ප්‍රධාන වශයෙන් සිදු කර තිබෙන්නේ. අනු මිකි ආත පිළිබඳව සඳහන් කරන්නට ඕනේ. ඔහු මීට පෙර දකුණු අප්‍රිකාව, ඒ වගේම ඔස්ට්‍රේලියාව, පාකිස්තානය සමග පුහුණු කරුවෙකු ලෙස කටයුතු කර තිබෙනවා. නමුත් ගැටුම් නිසාවෙන් තමයි ඔහුට අවසාන වශයෙන් මේ සියලු තනතුරු අහිමි වී තිබෙන්නේ. නමුත් මේ වතාවේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණු කරුවා ලෙස ඔහුව පත් කර තිබෙනවා. ඔහු මාධ්‍ය හමුවේදී සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ඉතාමත්ම ඉහළ දක්ෂතා තිබෙන බව. ඔහු විශේෂයෙන්ම සඳහන් කර තිබෙනවා කුසල් මෙන්ඩිස් පිළිබඳව, එවගේම පන්දු යවන්නෙකු ලෙස ලහිරු කුමාර පිළිබඳව ඔහු සඳහන් කර තිබෙනවා. මේ සියල්ලන්ගේම දක්ෂතා ඉහළ මට්ටමක තිබුණත් එය නිසි පරිදි සමනාකරණය කිරීම සිදු වී නැති බව තමයි ඔහු සඳහන් කර තිබුණේ. ඒ අනුව ඔහුගේ කාර්යභාරය වන්නේ මේ ඉහළ දක්ෂතා නිසි ආකාරයෙන් කළමනාකරණය කරමින් ජාත්‍යන්තර තරයේ ශ්‍රී ලංකාවේ දක්ෂතා වර්ධනය කිරීමයි. මේ සමගින් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන අටවක පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියකට සහභාගී වන්නේ. ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකක් පැවැත්වෙනවා. ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට සමගාමීව තමයි මේ තරඟ දෙක පැවැත්වෙන්නේ. මේ සඳහා සහභාගී වන 16 දෙනෙක්ගේ සමන්විත ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරම මහතාගේ අනුමැතිය හිමි වුණා. අප පසුගිය සැතියේදී මදුර සඳහන් කළා සහභාගී විය හැකි ක්‍රීඩකින් 16 දෙනා පිළිබඳව. එම ක්‍රීඩකින් 16 දෙනා තමයි මේ කණ්ඩායමට ඇතුළත් වන්නේ. දිමුත් කරුණාරත්න නායකයා, ඖෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිස්, ඉලේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ලහිරු තිරිමාන්න, ධනංජයද සිල්වා, නිරෝෂන් බික්වැල්ල, විල්ගුවන් පෙරේරා, අසිත් ඇඹුල් දෙලිය, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් ගාඩ්ස සමගින් ලක්ෂාන් සඳකැන් මෙහිදී අප සඳහන් කළ ආකාරයටම ඉඩකින් තුන්දෙනෙකු සම්බන්ධයෙන් පමණයි අපට යම් ගැටලුවක් තිබෙන්නේ. ඒ තමයි ලහිරු තිරිමාන්න, නිරෝෂන් බික්වැල්ල සමගින් ලක්ෂාන් සඳකැන්. නමුත් ඊට අමතරව අනෙකුත් පිටකින් ඉතාමත්ම ඉහළ දක්ෂතා දක්වන ඉතාමත්ම හොඳ කණ්ඩායමක් තමයි මේ තරගාවලියට නම් කර තිබෙන්නේ. දෙසැම්බර් 11 වෙනිදා තමයි පළමු තරගය පැවැත්වෙන්නේ. රාවල්පිණි නුවරදී නලතුරුව කරච්චි නුවරදී අනෙක් තරගය පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත්ම ඉහළ ප්‍රභු ආරක්ෂාවක් ලබා දීමට පාකිස්තානය මෙවර සියල්ල සැලසුම් කර තිබෙන බවත් වාර්තා වෙනවා. ඒ වගේම තමයි මදුර පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයේ ඉතාමත්ම දරුව පරාජයන්ට ලක්වීමෙන් පසුව තමයි මේ ශ්‍රී ලංකා තරගාවලියට පිවිසෙන්නේ. ඒ අනුව පරාජිත මානසිකත්වයෙන් තමයි පාකිස්තානයේ සිටින්නේ. ඒ ශ්‍රී ලංකාවට ඉතාමත්ම වාසිදායක තත්ත්වයක් බවත් සඳහන් කරන්නට ඕනේ. මේ අතරතුර සම්බික හතුරු කිරීම සම්බන්ධයෙන් අප පසුගිය කාලවකවානුවේදී දිගින් දිගටම තොරතුරු වාර්තා කළා. හිටපු කුහුමකරුවා ඔහු තමන්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ චෝදනාවන්ට පිළිතුරු ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ චෝදනා හයක් ඔහුට ගොනු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔහු පිළිතුරු ලබා දී තිබෙනවා. මේ පිළිතුරු ලිපිය ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ඩසිල්වා මහතාට ලබා දී තිබෙන බව තමයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඔහු නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කිසිදු තනතුරක් කියවන්නේ නැති බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. බොහෝ විට චන්දික හතුරුසිංහ මහතා මේ සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් කටයුතු කිරීමට ඉඩ තිබෙන බවත් වාර්තාවලව මදුර.
හොඳයි, අපේ ඊළඟ අවධානය යොමු වන්නේ පසුගියදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික සම්මාන ප්‍රදාන උත්සවය සම්බන්ධයෙන්. මෙහිදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සමග ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සම්මාන පිරිනැමුණා. රංගන, අපි කැමති එහි සාරාංශය දැනගන්නට.
2019 අවසර සඳහා තමයි මේ වාර්ෂික ක්‍රිකට් සම්මාන රාත්‍රිය පසුගියදා පැවැත්වුණේ. ජාත්‍යන්තර සහ දේශීය කියන ප්‍රධාන කාණ්ඩ දෙක යටතේ මෙහිදී සම්මාන පිරිනැමුණා. මෙහිදී ජාත්‍යන්තර කාණ්ඩයේදී ටෙස්ට් අංශයේ හොඳම පිටිකරුවා ලෙස දිමුත් කරුණාරත්න සම්මාන හිමි කරගත්තා. දිල්රුවන් පෙරේරා තමයි හොඳම පන්දු යවන්නා බවට පත් වුණේ. ධනංජය සිල්වා හොඳම ටෙස්ට් අංශයේ තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සම්මාන හිමි කරගන්නට සමත් වුණා. එක්දින තරඟ රටාවේ කුසල් ජනිත් පෙරේරා හොඳම පිටිකරුවා ලෙස සම්මාන හිමි කරගත්තා. ඒ වගේම ලසිත් මානිංග තමයි එක්දින පිටියේ දක්ෂතම පන්දු යවන්නා සම්මාන හිමි කරගත්තේ. එක්දින පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයාගේ සම්මානය තිසර පෙරේරා හිමි කරගත්තා. ඒ වගේම 20x20 තරඟ රටාවේ හොඳම පිටිකරුවා ලෙස තිසර පෙරේරා සම්මාන හිමි කරගන්නා අතරතුර ලසිත් මානිංග හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන හිමි කරගත්තා. ඉතුරු උදාන තමයි 20x20 ක්‍රිකට් පිටියේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සම්මාන හිමි කරගන්නට සමත් වුණේ. ඒ අනුව ලසිත් මානිංග සහ තිසර පෙරේරා සම්මාන දෙක බැගින් මෙවර හිමි කරගන්නට සමත් වුණා. කාන්තා තරඟ අංශයේදී චමරි අතපත්තු තමයි මෙවර සම්මාන සිංහයක් හිමි කරගත්තේ. එක්දින තරඟ රටාවේ හොඳම පිටිකාරිණිය ලෙස චමරි අතපත්තු සම්මාන හිමි කරගත්තා. ඖෂධි රණසිංහ තමයි හොඳම පන්දු යවන්නා සම්මාන හිමි කරගත්තේ. ඒ වගේම එක්දින තරඟ බිමේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන හිමි කරගත්තා. 20x20 තරඟ රටාවේ හොඳම පිටිකාරිණිය ලෙස චමරි අතපත්තු සම්මාන හිමි කරගන්නා විට ශශිකලා ත්‍රිවර්ධන තමයි හොඳම පන්දු යවන්නා වගේම හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව කියන සම්මාන දිස්ත්‍රයම හිමි කරගන්නට සමත් වුණේ. ඒ වගේම වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය චමරි අතපත්තු හිමි කරගත්තා. ඒ අනුව චමරි එවර සම්මාන හතරක් හිමි කරගන්නට සමත් වුණා. පැතුම් නිශ්ශංක තමයි හොඳම නැගී එන ක්‍රීඩකයා සම්මාන හිමි කරගත්තේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන කාරණාව තමයි මදුර මෙවර සම්මාන රාත්‍රියේදී පිරිමි තරඟ අංශයෙන් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පිරිනැමීම සිදු වුණේ නැහැ. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා කතා බහට ලක් වුණත් මෙවර එම සම්මානය පිරිනැමුණේ නැති බවක් සඳහන් කරන්නට ඕනේ.
හොඳයි, අපි අවසාන වශයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ එළඹෙන IPL ශූරතා තරගාවලිය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ක්‍රිකට් ලෝක කුසලානය හා සමානවම දැන් වැඩි උනන්දුවකින් නරඹන තරගාවලියක් බවට මේ IPL තරගාවලිය පත් වෙලා තිබෙනවා. මේ නවතම IPL තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය ඒ වෙන්දේසිය සඳහා කොහොමද කියලා රංගන අපි අවසාන වශයෙන් දැනගමු.
මදුර, ඔබ සඳහන් කළා ලෝක කුසලානේ වගේම වටිනා තරගාවලියක් කියලා මේ IPL තරගාවලිය. මෙම IPL කණ්ඩායමේ 2019 වසරේ පමණක් වටිනාකම ඇමරිකාන් ඩොලර් බිලියන 6.9ක්. ඒ වගේම එම වසරේදී ඉන්දියා ආර්ථිකයට ඇමරිකාන් ඩොලර් මිලියන 170ක මුදලක් මේ IPL තරගාවලිය හරහා පිරිනමා තිබෙනවා. ඒ අනුව ඉතාමත්ම වැදගත් තරගාවලියක් ලෙස ලෝකයේ මේ IPL තරගාවලිය මේ වන විට පත් වී තිබෙනවා. 2020 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙනවා දෙසැම්බර් 19 වනදා කොල්කතා නුවරදී. මේදී ශ්‍රී ලංකාවෙන් කුඩකින් 39 දෙනෙකු ඉදිරිපත් කර තිබෙනවා. සමස්තයක් ලෙස කුඩකින් 971 දෙනෙකු ඉදිරිපත් වන අතරතුර විදේශීය කුඩකින් 258 දෙනෙකු මෙවර ඉදිරිපත් වී තිබෙනවා. මේ කුඩක වෙන්දේසිය තමයි දෙසැම්බර් 19 වනදා පැවැත්වෙන්නේ. ඔස්ට්‍රේලියාවෙන් කුඩකින් 55 දෙනෙකු මේ වෙන්දේසියට ඉදිරිපත් වෙනවා. ඒ වගේම දකුණු අප්‍රිකාවෙන් කුඩකින් 54 දෙනෙකු ඉදිරිපත් වන විට තමයි ශ්‍රී ලංකාවෙන් කුඩකින් 39 දෙනෙකු ඉදිරිපත් කර තිබෙන්නේ. බටරින්ගේ කොදෙව් දේශයනුත් මේ වන විට කුඩකින් 34 දෙනෙකු මේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කර තිබෙනවා. යනෝ 2020 තරගාවලියේදී මේ වන විට ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග පමණයි මුම්බා ඉන්දියන්ස් කණ්ඩායම විසින් රඳවාගෙන තිබෙන්නේ. අනෙක් ක්‍රීඩකින් කිලු දෙනාම කණ්ඩායම් 8 විසින් මිලදී ගත යුතු තත්ත්වයක් තමයි තිබෙන්නේ. මුම්බා ඉන්දියන්ස් කණ්ඩායමේ මෙවරත් ප්‍රධාන පුහුණුකරුවා ලෙස මහල ජයවර්ධන කටයුතු කිරීමට නියමිතයි.
හොඳයි, ඒ පුවතත් සමගින් අපි අද දවසේදී SBS සිංහල වැඩසටහනේ සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ නැවතත් හමුවෙමු ගෙවිගෙනන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතුවේ දිස්වා බලන්නට. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු. සුබ සත්‍යන්තය ප්‍රාර්ථනා කරනවා.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.